මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන් වෙනුවෙන් ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ ව්‍යාපාර සංවිධාන නැමැති මාතෘකාව සාකච්ඡා කිරීමට මම අද බලාපොරොත්තු වෙනවා. මේ යටතේ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 5-6 අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඒ වගේම මේ මාතෘකාව යටතේ ඔබ විශාල විෂය කරුණු රාශියක් මතකේ තබා ගන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව මම ඔබව දැනුවත් කිරීමට උත්සාහ කරනවා. දරුවනේ, ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක ඔබ මුලින්ම 10 වසරේදී ගිනගෙන තියෙනවා. ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා කරුණ ලැබෙන ඕනෑම කටයුත්තක් කියලා ඉගෙන ගන්නවා. හැබැයි ව්‍යාපාර අධ්‍යයනය යටතේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ ඒක වෙනම මාතෘකාවක්. ව්‍යාපාර සංවිධානයක් යටතේ ගොඩක් වෙලාවට කරන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම. එතකොට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම කියන කාර්ය කරනු ලබන්නේ ව්‍යාපාර තුලින්. හරි, ඒ අනුව එතකොට ඇත්තට මේ ව්‍යාපාර කියන එකේ අවශ්‍යතාවය ඇයි පැන නගින්නේ? අපි දන්නවා ඈත අතීතයේ වාණිජ්‍ය විකාශනය ගන්නකොට ඉස්සලාම තිබුණේ ඍජු නිෂ්පාදනයක්. ඍජු නිෂ්පාදනයක් කියලා කියන්නේ තමන්ට අවශ්‍ය කරන සියලුම භාණ්ඩ හා සේවා තමන් විසින්ම නිපදවා ගන්නවා. වෙනත් අයගේ උදව්වක් නැතුව තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ සේවා සියල්ලම නිෂ්පාදනය කර ගන්නවා. මෙහෙම කරන්නට හැකියාව ලැබී තිබුණේ ආදි කාලයේ මිනිසුන්ගේ උවමනාවන් ඉතා සීමිත ප්‍රමාණයක් තිබුණ නිසා. නිදසුනක් වශයෙන් ගත්තාම ප්‍රධානම උවමනාව අවශ්‍යතාවය උවමනා වෙලා තිබුණේ ආහාර අවශ්‍යතාවය. ඒ කියන්නේ කුසගින්න නිවා ගැනීම. නමුත් ඊට පස්සේ ලෝකයේ දියුණුවත් සමගම සහ ජනගහනය වර්ධනය වීමත් සමගම මිනිසුන්ගේ අවශ්‍යතාවත් වැඩි වුණා, උවමනත් වැඩි වුණා. එතකොට ආහාර කියන මූලික අවශ්‍යතාවෙන් පමණක් තෘප්තිමත් වූ මිනිසුන් පසුව ඇඳුම් පැළඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ වෙනත් අවශ්‍යතා කෙරෙත් යොමු වුණා. මේ ඒ අනුව මිනිසුන්ගේ දියුණුවත් සමගම මිනිසුන්ට තමන්ට විතරක් එන අපේ මුලින් කතා කරපු ඍජු නිෂ්පාදනයෙන් පමණක් සෑහීමකට පත් වෙන්න බැරි වුණා. එතකොට විශාල භාණ්ඩ ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ඒ කියන්නේ විශාල උමනවන් ප්‍රමාණයක් ජනිත වුණා. ඒවා ඉටු කරගන්න විශාල භාණ්ඩ සේවා ප්‍රමාණයක් අවශ්‍ය වුණා. එතකොට තනි පුද්ගලයෙකුට මේ සියලුම භාණ්ඩ හා සේවා නිපදවා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව මිනිස්සු කරේ මිනිසුන්ට විශේෂ දක්ෂතාවයක් තියෙන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා විශේෂ දක්ෂතාවයක් තියෙන එක භාණ්ඩයක් පමණක් නිෂ්පාදනය කරා. එතකොට මේ එක භාණ්ඩයක් පමණක් නිෂ්පාදනය කරනකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් අතිරික්තව නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබුණා. එතකොට අතිරික්ත නිෂ්පාදනයක් කරාම ඒ වගේම තවත් පුද්ගලයෙක් තමන්ගේ විශේෂීකරණය තුළින් අතිරික්තව නිෂ්පාදනය කරනවා. ඉන්පස්සේ සිදුවන්නේ මේ පුද්ගලයන් දෙන්න අතර භාණ්ඩ හුවමාරුවක් සිද්ධ වෙනවා. නිදසුනක් වශයෙන් ගතහොත් එක පුද්ගලයෙක් සහල් නිෂ්පාදනය කරනවා. තව පුද්ගලයෙක් එළවලු නිෂ්පාදනය කරනවා. එතකොට සහල් නිෂ්පාදනය කරන එකට සහල් පමණක් නිපදවනවා. එළවලු නිෂ්පාදනය කරන පුද්ගලයා එළවලු පමණක් නිෂ්පාදනය කරනවා. ඒකල අතිරික්තය දෙන්න අතර හුවමාරු කරගන්නවා. එතකොට මේක තමයි ඇත්තටම මේ වාණිජ්‍යයේ ව්‍යාපාරවල ආරම්භක අවස්ථාව. එතකොට මේකට අපි කියනවා භාණ්ඩ හුවමාරු. එතකොට ඍජු නිෂ්පාදනයෙන් ඊළඟට පරිවර්තනය වෙන්නේ භාණ්ඩ හුවමාරුවට. හරි, භාණ්ඩ හුවමාරුව කියන එකත් දීර්ඝ කාලයක් කරගෙන යන්න බැරි වෙනවා. මොකද මේ භාණ්ඩ හුවමාරුව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාර ගැටලු පුද්ගලයන්ට නිර්මාණය වෙනවා. නිදසුනක් වශයෙන් දැන් අපි හිතමු AB කියලා පුද්ගලයෝ දෙන්නෙක් කියලා හිතන්නකෝ. එතකොට A කියන පුද්ගලයා සහල් නිෂ්පාදනය කරනවා, B කියන පුද්ගලයා එළවලු නිෂ්පාදනය කරනවා. හරි, එතකොට මේ දෙන්නගේ ඌමනාවන් ගැලපෙන්න ඕන. ඒ කියන්නේ සහල් නිෂ්පාදනය කරන පුද්ගලයාට එළවලු අවශ්‍ය වෙන්නත් ඕන, එළවලු නිෂ්පාදනය කරන පුද්ගලයාට සහල් අවශ්‍ය වෙන්නත් ඕන. මේකට අපි කියනවා ද්වීක සමපාතයක් ඇතිවීම. ඌමනාවන්ගේ ද්වීක සමපාතයක් ඇතිවීම. මේක ගොඩක් වෙලාවට ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා භාණ්ඩ හුමාරුව හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන් සතුන් වගේ ඇති කරනවා. දැන් සතුන් ඇති කරනවා එක පුද්ගලයෙක් ලුණු නිෂ්පාදනය කරනවා තව පුද්ගලයෙක්. එතකොට ලුණු කියන එක අපිට ඒ තරම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ලුණු සුළු ප්‍රමාණයකට හරකෙක් දෙන්නේ කොහොමද? එක්ක හරකට හරින ප්‍රමාණයට ලුණු මිල දී ගන්න වෙනවා. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරුයි. එහෙම නැත්නම් හරකගේ කොටසක් දෙන්න වෙනවා ලුණු නිෂ්පාදකයාට. එතකොට කුඩා කොටස් වලට බෙදීමේ අපහසුව, ගබඩා කර තබා ගැනීම අපහසුව, ගෙන යාමේ අපහසුව වැනි මේ භාණ්ඩ හුවමාරුවේ ගැටලු තිබුණ නිසා ඒ භාණ්ඩ හුවමාරුව අභාවයට ගිහිලා ඔය අතරට එනවා අතරමැදි මාධ්‍යයන්. ඒවට අපි කියනවා මුදල් කියලා. එතකොට මුදල් වශයෙන් ඇත්තටම ආරම්භයේදී ආරම්භ වුණේ මුදල් වශයෙන් භාවිතා කරේ විවිධ භාණ්ඩ වර්ග. සිප්පි කටු, ඇට කටු, ඇද්දල වගේ දේවල්. නමුත් ටික කලක් යනකොට මේවා සොයා ගැනීම පහසු වෙන නිසා විවිධ ලෝහ වර්ග භාවිතයට ආවා. එතකොට ලෝහ වර්ගත් ඊට පස්සේ ඒවා කාසි බවට පත් වුණා, කාසි නෝට්ටු බවට පත් වුණා. එහෙම ක්‍රමිකව විකාශන වෙලා වර්තමාන වෙනකොට මේ විද්‍යුත් මුදල් දක්වා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ විකාශනය තුලින් ඇත්තටම වෙලා තියෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා වැඩිවීමක් විතරයි. එතකොට එක පැත්තකින් මිනිසුන්ගේ අවශ්‍යතාවන් සහ උවමනාවන් වැඩි වෙනවා, ඒත් එක්කම අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් භාණ්ඩ හා සේවාවන් යම්කිසි විධිමත් ක්‍රමයක නිෂ්පාදනය කරන්න ඕන. එන්න ඒ අරමුණ ඇතිව තමයි ව්‍යාපාර සංවිධාන කියන දේ ගොඩ නැගෙන්නේ. ඒතකොට ඇත්තටම ව්‍යාපාරයක් කියන එකෙන් අදහස් කරන්නේ මිනිස් අවශ්‍යතා සහ උමනාවන් ඉෂ්ට කරලීම සඳහා භාණ්ඩ සේවා නිෂ්පාදනය බෙදා හැරීම හා සම්බන්ධ වන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් කියලා තමයි ව්‍යාපාර සංවිධානයක් කියන එක නිර්වචනය කරලා තියෙන්නේ. එතකොට අද ලෝකේ ගත්තාම අපි ලෝකේ විවිධාකාර රටවල නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා පරිභෝජනය කරනවා. මේක අපි කියනවා ගෝලීයකරණය කියලා. ගෝලීයකරණය ලෝකේ අපේ රටේ නිෂ්පාදනය කරන ඕනෑම භාණ්ඩයක් ඕනෑම රටකට අලෙවි කරගන්න පුළුවන්. ඒ වගේම ඕනෑම රටක නිෂ්පාදනය කරන භාණ්ඩයක් අපට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වර්තමානයේ මේ විද්‍යුත් වාණිජ්‍ය ආරාශ ඒක අපට අතරමැදකින් තොරව ලබා ගැනීමේ හැකියාවක් දිනු වෙලා තියෙනවා. කෙසේ වෙතත් ව්‍යාපාර කියන එක, ව්‍යාපාර සංවිධාන කියන එක, ව්‍යාපාර කියන එක මිනිස් ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක් වෙලා තියෙනවා. ඒ අනුව අපට ඔයාලට මේ විෂය නිර්දේශය යටතේ ව්‍යාපාර සංවිධානය කියන මාතෘකාව තියෙනවා. ඒතර ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ මංගර ඉස්සල්ලා කිව්වා වගේ මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු කරලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීමේ නිරතු පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විදිහට අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒක තමයි ව්‍යාපාරයක නිර්වචනය. එතකොට ලෝකේ ව්‍යාපාර ගත්තහම මේ ව්‍යාපාර විවිධාකාර පදනම් යටතේ වර්ග කිරීමක් කරනවා. ඒකෙන් ජනප්‍රියම වර්ග කිරීමක් තමයි අයිති අනුව නැත්තම් හිමිකම අනුව. මොකක්ද මේ හිමිකම කියලා කියන්නේ? එතකොට ව්‍යාපාරයක් කියන එකේ හිමිකම කියන එක නිර්මාණය වෙන්නේ ඒ සඳහා ප්‍රාග්ධනයේ යොදවන පාර්ශවය අනුව. කිසියම් පුද්ගලයෙක් ප්‍රාග්ධනයේ යොදවුවනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න එයාට තමයි ඒක හිමිකම එන්නේ. එතකොට හිමිකාරත්වය අනුව, හිමිකාරත්වය යටතේ ව්‍යාපාර සංවිධාන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පෞද්ගලිකංශේ ව්‍යාපාර, රාජ්‍ය නැත්තම් පොදු වංශේ ව්‍යාපාර කියලා. එතකොට පෞද්ගලිකංශය කියන එක නිර්වචනය කළා කියන්නේ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සතු ව්‍යාපාරයක් විදියට. එතකොට රාජ්‍ය නැත්තම් පොදු වංශ ව්‍යාපාරයක් වශයෙන් වර්ග කළා තියෙන්නේ රජයේ විසින්. රජයේ විසින් ප්‍රාග්ධනය යොදා පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධානයක් ලෙස. එතකොට පෞද්ගලිකංශේ ව්‍යාපාර සංවිධාන ගත්තාම ඒ යටතේ ව්‍යාපාර වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි කේවල ස්වාමි ව්‍යාපාර නැත්තම් තනි පුද්ගල ව්‍යාපාර. අනිත් එක තමයි හවුල් ව්‍යාපාර. අනිත් එක තමයි සංස්ථාපිත සමාගම්. අනිත් එක තමයි සමූපකාර ව්‍යාපාරය. ඊළඟ එක තමයි සමಿತಿ වර්ගයේ ව්‍යාපාරය. ඒතර ඔය ටික තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන කියලා හඳුන්වන්නේ. ඒතර මේ ව්‍යාපාර සංවිධාන සියල්ල පිළිබඳව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අවබෝධයක් ලබා ගන්න ඕන. මේ ව්‍යාපාර සංවිධාන වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ඊළඟට රාජ්‍යාංශය පොදු අංශය කියලා ගත්තාම රජය යටතේ ක්‍රියාත්මක වන අංශ තුනක් තියෙනවා. එකක් තමයි මධ්‍යම රජය, ප්‍රධාන ආණ්ඩුව. ඊළඟට පළාත් සභා. ඊළඟට පළාත් පාලන ආයතන. ඒතර මේ අංශ තුන යටතේ පොදු අංශයේ ව්‍යාපාර වර්ග තුනක් තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. එතකොට ඒ ව්‍යාපාර ටිකත්, ඒ ව්‍යාපාරවල ලක්ෂණ, වාසි අවාසි, නීතිමය තත්ත්වය මේ පිළිබඳවත් ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න සිදු වෙනවා. ඊට පස්සේ මේ අපි වර්ග කරේ ව්‍යාපාර හිමිකම අනුව වර්ග කිරීම. ඊට පස්සේ මේකේ තව වර්ගීකරණයක් තියෙනවා, අරමුණ අනුව. ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ අරමුණ. එතකොට සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ අරමුණු ලෙස
ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර, අනික තමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. එතකොට ලාභ අරමුණ කියලා කියන්නේ ඒකේ අවසාන අරමුණ වෙන්නේ ලාභය. ලාභය තමයි ප්‍රධාන වශයෙන්ම පෙනී සිටින්නේ. එතකොට අනික් ඒවා ලාභ අරමුණු කර නොගත්, දැන් ලාභ අරමුණු කර නොගත් කියලා කියන්නේ සමාජ සුබ සාධනය, සමාජික සුබ සාධන අරමුණෙන් පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන. එතකොට මේ වර්ගීකරණයටත් අපි යොදාගන්නේ හිමිකම අනුව වර්ග කරපු ව්‍යාපාර සංවිධාන ලිස්ට් එකමයි. එතකොට ඒ ටිකම තමයි මේ යටතේ වර්ග කරන්න ඕන. එතකොට දැන් මේකේ ලාභ අරමුණු කර අරමුණු ව්‍යාපාර වර්ග කිරීමේදී ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලා කොටස් දෙකක්. එතකොට ලාභ අරමුණු කරගත් ව්‍යාපාර නැමත කොටස් දෙකකට බෙදෙනවා පෞද්ගලික අංශය සහ රාජ්‍ය නැත්තම් පොදු අංශය කියලා. එතකොට මේ රාජ්‍ය අංශය පොදු අංශය කියලා බෙදන්නේ අපි ඉස්සලා වර්ග කරපු හිමිකාරත්වයේ යටතේ වර්ග කරපු ව්‍යාපාර සංවිධානමයි. එතකොට ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස හඳුන්වන්නේ කේවල ස්වාමි ව්‍යාපාර, නැත්තම් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්. ඒවා තමයි ලාභ අරමුණෙන් පවත්වාගෙන යන පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. ඒතර ලාභ අරමුණෙන් පවත්වාගෙන යන පොදු නැත්තම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර ලෙස හඳුන්වන්නේ රාජ්‍ය සමාගම් කියන ව්‍යාපාර සංවිධානය විතරයි. රාජ්‍ය සමාගම්. හරි, ඊට පස්සේ අපි එනවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන්නේ සුබ සාධන අරමුණේ. ඒතර සුබ සාධන අරමුණෙන් පවත්වාගෙන යන ව්‍යාපාරත් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පෞද්ගලික අංශය, අනික තමයි පොදු අංශය. එතකොට ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර වශයෙන් තියෙන්නේ සමූපකාර ව්‍යාපාරය සහ සමಿತಿ වර්ගයේ ව්‍යාපාර කියන දෙක පමණයි. ඊට පස්සේ ලාභ අරමුණු කර නොගත් රාජ්‍ය පොදු අංශයේ ව්‍යාපාර ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හැඳින්විය හැකිය. එතකොට ඔය වර්ගීකරණ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. මේක ඔයාලට විභාගයේදී ප්‍රශ්න වශයෙන් ගත්තාම මේ හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන ගැලීම් සටහනකින් නිර්මාණය කරන්න දෙන්න පුළුවන්. අරමුණ අනුව ව්‍යාපාර සංවිධානත් ගැලීම් සටහනකාරී ලියන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඊට අමතරව තවත් වර්ගීකරණයක් තියෙනවා පරිමාව අනුව, ප්‍රමාණය අනුව. ලොකුද කුඩාද අනුවත් ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා. එතකොට ව්‍යාපාරයක් විශාල එකක්ද කුඩා ප්‍රමාණයකක්ද කියලා වර්ග කරන්නට යොදා ගන්න පදනම් කීපයක් තියෙනවා. එකක් තමයි ආයෝජිත ප්‍රාග්ධනය. ආයෝජිත ප්‍රාග්ධනය අහවල් සීමාවට අඩු ඒවා සුළු පරිමාණ, අහවල් ප්‍රමාණයට වඩා වැඩි ඒවා මහා පරිමාණ. ඊළඟට වැඩ කරන සේවකයන් සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව යම්කිසි මට්ටමක් දෙන්න පුළුවන්. ඒක සුළු පරිමාණ වෙනවා. යම්කිසි මට්ටමකට වඩා වැඩි ඒවා මහා පරිමාණ වෙනවා. ඊළඟට වෙළඳපොළ කොටස ගන්න පුළුවන්. නිෂ්පාදන ධානිතාවය ගන්න පුළුවන්. මේ වගේ පදනම් යටතේ පරිමාණය අනුවත් ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරනවා. එතකොට ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම වර්ගීකරණය කරන්නේ කොටස් දෙකකට සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර ලෙස. එතකොට මේ වර්ගීකරණයේදී අපේ රජයේ ආයතන ගත්තාම රජයේ ආයතන මේ සඳහා පොදු නිර්ණායකයක් නැහැ. ඒ කියන්නේ නිදසුනක් වශයෙන් ගත්තාම අපේ රටේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන ආයතනය සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කියන වර්ගීකරණය කරන්නේ සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර. එතකොට සේවක සංඛ්‍යාව 25ට වැඩිව මහා පරිමාණ වශයෙන් තමයි මේ කට්ටිය වර්ගීකරණය කරන්නේ. හැබැයි මහා බැංකුව ගත්තොත් ඊට වඩා වෙනස් වර්ගීකරණයක්. ඒ කියන්නේ මේ පරිමාණය අනුව ව්‍යාපාර වර්ගීකරණය කිරීමේ පොදු පදනමක් නැහැ. එක එක ආයතන තමන්ගේ, ඒ කියන්නේ ඒකට හේතුව තමයි සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කියන එක අපේ රටේ වැඩි ප්‍රමාණයක් කරන ව්‍යාපාර. ඒතකොට ඒකට රජයෙන් විශාල අනුග්‍රහයන් ලබා දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම ණය පහසුකම්, යටිතල පහසුකම්, වෙළඳ පහසුකම්, අලෙවි පහසුකම්, මුල්‍ය පහසුකම්. මෙන්න මේ පහසුකම් ලබා දීමට එක් එක් ආයතන වෙන වෙනම වර්ගීකරණයන් යොදා ගන්නවා. ඒක නිසා අපේ තිබව පොදු බවක් නැහැ. කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙන දරුවන් මතක තබා ගන්න ඕන ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සේවක සංඛ්‍යාව 25ට අඩු ව්‍යාපාර සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ලෙස හඳුන්වනවා කියලා. දරුවනේ, එතකොට දැන් ඔබට ව්‍යාපාර සංවිධානය කියන
මාතෘකාව යටතේ මූලික කොටස්. ඒ කියන්නේ මේ හැඳ ව්‍යාපාරය හැඳින්වීම ව්‍යාපාර වර්ගීකරණය කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. මේ ටිකෙමුත් පහුගිය වසරවල ගත්තාම ප්‍රශ්න ගොඩාක් නිර්මාණය වෙලා තියෙනවා. මම ඉස්සලක් ඒ වගේ අර හිමිකාරත්ව වෙන ව්‍යාපාර වර්ගීකරණය ගැලීම් සටහනක් නිර්මාණය කරන්න. ඊට පස්සේ පෞද්ගලික අංශේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් විදියට, උත්තර ලැබෙන ප්‍රශ්නයක් විදියට පෞද්ගලික අංශේ ව්‍යාපාර පමණක් පවතින කාණ්ඩ යටින් ඉරක් අඳින්න. මෙන්න මේ වගේ එකක් ඔයාලට දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒතකොට අනිවාර්යෙන් මේ කොටසේ එක ප්‍රශ්නයක්, කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඔයාලට එනවා. ඒතකොට කෙසේ වෙතත් ඔයාලා මතක තබා ගන්න, ඔයාලා ව්‍යාපාර සංවිධාන කියලා ඉගෙන ගන්නේ කේවල ස්වම් ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර ව්‍යාපාර, සමිති ව්‍යාපාර, ඊළඟට රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. මෙන්න මේ ව්‍යාපාර සංවිධාන වල ලක්ෂණ, ඒ වගේ තියෙන නීතිමය තත්ත්වයන්, ඊළඟට ඒ වගේ තියෙන වාසි අවාසි පිළිබඳ දල අවබෝධයක් ඔබ දරුවන්ගෙන් අපේක්ෂා කරනවා. හරි, ඊට පස්සේ අපිට මේ එක් එක් ව්‍යාපාර සංවිධානය පිළිබඳව වෙන වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ එක් එක් ව්‍යාපාර සංවිධානය පිළිබඳව දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. අපි ඒ යටතේ පළමුවෙන්ම ඉගෙන ගන්නවා කේවල ස්වාමි ව්‍යාපාර, නැත්නම් තනි ව්‍යාපාර කියන එක. ඒක නමෙන්ම තියෙනවා තනි ව්‍යාපාරයක් කියලා. කියන්නේ එක් පුද්ගලයෙකුට අයත් ව්‍යාපාරයක්. එතකොට මතක තියාගන්න, ලංකාවේ ගත්තත් ලෝකේ ගත්තත් වැඩි වශයෙන්ම දක්නට තියෙන්නේ කේවල ස්වාමි ව්‍යාපාර. එතකොට කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ ගත්තාම අයිතිකරුවා එක්කනයි ඉන්නේ. ප්‍රාග්ධනය යොදන්නේත් අයිතිකරුවා පමණයි. ඒක තමයි ප්‍රධාන ලක්ෂණ. දැන් මේ ව්‍යාපාර සංවිධාන අපි ලිස්ට් එකක්ම කතා කරන්නේ. මේ ව්‍යාපාර සංවිධාන පිළිබඳ හැඳින්වීමේදී මම ව්‍යාපාර සංවිධාන වෙන වෙනම කතා කරන්න ඉස්සර ඔයාලට දැනුවත් විය යුතු කරුණු කීපයක් මේ ව්‍යාපාර සංවිධාන පිළිබඳ ඔබව දැනුවත් කරන්නම්. උදාහරණයක් වශයෙන් ව්‍යාපාර සංවිධානවලදී අපිට මේ එක එක අතර වෙනස්කම් දැක්වීමේදී එනවා එක් එක් විශේෂ වචන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම නෛතික පුද්ගල භාවය, නැත්තම් නීතිමය පුද්ගල භාවය. මේ නීතිමය පුද්ගල භාවය තියෙන ව්‍යාපාර තියෙනවා, නීතිමය පුද්ගල භාවය නොමැති ව්‍යාපාර තියෙනවා. එතකොට මේක මොකක්ද මේ නීතිමය පුද්ගල භාවයක් කියලා කියන්නේ? දැන් රටක පුරවැසියෙක් ගත්තාම, ඒ දැන් ලංකාවේ පුරවැසියෙක් ගත්තාම හැම පුරවැසියෙක්ම නීතිමය පුද්ගලෙක්. නීතිමය පුද්ගලය, නෛතික පුද්ගල පුද්ගලයෙක් කියලා කියන්නේ නීතිය ඉදිරියට ගිහිල්ලා පැමිණිල්කාරයෙක් වෙන්නත් පුළුවන්, විත්තිකාරයෙක් වෙන්නත් පුළුවන්. දැන් පුද්ගලෙක් ගත්තොත් පුද්ගලයාගේ නමින් නීති ඉදිරියට ගිහිල්ලා පෙනී සිටින්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණය ව්‍යාපාරවලටත් ගන්න පුළුවන්. හරි, උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් නීතිමය පුද්ගල භාවය ඇති ව්‍යාපාර තියෙනවා, නීතිමය පුද්ගල භාවය නැති ව්‍යාපාරයක් තියෙනවා. හැබැයි නීතිමය පුද්ගල භාවයක් නිර්මාණය වෙන්න නම් වෙන්න ඕන එක සංස්ථාගත කරන්න ඕන. එතකොට දැන් අපි ඉස්සලා කතා කරපු ව්‍යාපාර සංවිධාන ගත්තාම ඒවා සමහර ව්‍යාපාර සංස්ථාගත කරනවා, සමහර ව්‍යාපාර ලියාපදිංචි කරනවා. එතකොට ලියාපදිංචි කියන්නේ එකක්, සංස්ථාගත කිරීම කියන්නේ එකක්. ලියාපදිංචි කරනවායි කියලා කියන්නේ රජයේ ආයතනයක නම ලියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම තනි ව්‍යාපාරයක් හා හවුල් ව්‍යාපාරයක තියෙන්නේ නම ලියා දැක්වීම. ඒකේ නම ලියා දැක්වුවයි කියලා ඒ ව්‍යාපාර සංවිධාන දෙකටම නීතිමය නෛතික පුද්ගල භාවයක් හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ උසාවි ඉදිරියේ දැන් තනි ව්‍යාපාරයක් අපි හිතමු වැඩි මිලකට භාණ්ඩයක් විකුණනා නම් තනි ව්‍යාපාරයක් හරි හවුල් ව්‍යාපාරයක් හරි ඒක නීති විරුද්ධ ක්‍රියාවක්. ඒ පිළිබඳව නීතිමය කටයුතු කරනකොට ඒ ව්‍යාපාරේ නම, දැන් උදාහරණයක් වශයෙන් නිකන් හිතන්න අසේල ව්‍යාපාරය කියලා හිතන්න. ඒතර අසේල ව්‍යාපාරය කියන නමට විරුද්ධව නඩු දාන්න බෑ. නඩුවක් දානවා නම් දාන්නට වෙන්නේ ඒ ව්‍යාපාරයේ අයිතිකරුගේ පෞද්ගලික නමට. අපි හිතමු අසේල ප්‍රනාන්දු තමයි ව්‍යාපාරයේ අයිතිකාරය. එහෙනම් අසේල ව්‍යාපාරයට විරුද්ධව නඩු දාන්න බෑ. අපි නඩු දාන්න වෙන්නේ අසේල ප්‍රනාන්දු කියන නමට විරුද්ධවයි. මෙන්න මේකට අපි කියනවා නීතිමය පුද්ගල භාවයක් නැහැයි කියලා. එතකොට අපි ඉගෙනගත්ත ව්‍යාපාර සංවිධානවලින් තනි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් නැහැ. මොකද ඒවා ලියාපදිංචියක් පමණයි කරන්නේ. නමුත් අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා සංස්ථාපිත සමාගම්, සමූපකාර වගේ ව්‍යාපාර ගත්තාම ඒවට නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ඉටු කළ යුතු නීතිමය අවස්ථා ගන්න වැඩි. සමාගම, දැන් සමාජ සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ ලෝකයේ තියෙන දැවැන්තම සමාගම්. ඉතින් එහාට ව්‍යාපාරයක් නැහැ. එතකොට ඕනම රටක මහා පරිමාණ නිෂ්පාදන සියල්ලගේම නිරත වෙලා ඉන්නේ සංස්ථාපිත සමාගම්. දැන් අපේ රටේ ගත්තාම යුනිලීවර් සමාගම, දුම්කොළ සමාගම,
මෙන්න මේ වගේ සමාජ. එතකොට ජෝන් කීල්ස් වගේ මෙන්න මේ සමාගම් පොදු සීමිත සමාගම් කියලා තමයි හඳුන්වන්නේ. මේවට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. එතකොට මේ සංස්ථාපිත සමාගමක් යම්කිසි නීති විරෝධී වැඩක් කරොත් අපින වැඩි මිලකට බඩු විකුණන ඒ වගේ දෙයක් කරපුවාම ඒ වගේ දි නඩු දානකොට ඒ වගේ අයිතිකාරයන්ගේ නමට විරුද්ධව දාන්න බෑ. ඒ වගේ දාන්න පුළුවන් වෙන්නේ ඒ ව්‍යාපාරය දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දුම්කොළ සමාගමට විරුද්ධව නඩුවක් දානවා නම් ඒක දුම්කොළ සමාගම කියන නමට විරුද්ධව දාන්නේ. එතකොට එතෙන්දී නීතිමය පුද්ගලභාවයක් එම ව්‍යාපාරයට පවතිනවා.